පත්නය මේ ගිහි වතක ඉඳගෙන අපේ කටයුතු කරදරයක් නැතුව කරගෙන හැකි ඉක්මනින් අප්‍රමාදව නිවන් දකින්න තියෙන හරි මඟ මොකද්ද? ඔව් 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 ඒක හරි. දැන් අපිට දැනගන්න අවශ්‍ය වෙන ක්‍රමය ඒ කියන්නේ මේ නිවන් දැකීමට දැන් පැවිදි වෙන්න අවශ්‍ය නැහැ. ගිහි වතින ඕතරන් නිවන් අවබෝධ කරලා තියෙනවා. තමගේ අමු ප්‍රාමි ජීවිත ගත කරලා තියෙනවා, පෞල් ජීවිත ගත කරලා තියෙනවා. එහෙම වතිලා අනාගාමි ඵලයටපත් වෙලා ඉඳලා පසුව මේ කෙලවර කරලා තියෙනවා. අන්තිමට අරිහත්ත්වයටපත් වෙලා කෙලවර කරලා තියෙනවා ගිහි වතේමත් ඉඳගෙන. මේ බුදු සාසනේ එහෙම පෙන්ලා තියෙනවා. අපිට කොයි ක්‍රමෙන් හරි ඕනේ එතකොට හරියාකාරවම නිවන් මඟ පැහැදිලිව තියෙන්න ඕනේ. දැන් අපි අද බැලුවොත් එහෙනම් අද නිවන් මඟ හැටියට වඩනවා නානා ප්‍රකාර ක්‍රම. නමුත් උන්වහන්සේලාගෙන් හරි අහුවොත් අපි ස්වාමීන් වහන්සේලාට උවතර වඩනවා. යථාර්ථයෙන්ම අවංකවම අහුවොත් එහෙනම් මාර්ගඵල අවබෝධයක් හෝ ධානය ලැබීමකට හේතු ක්‍රමයක් අහුවෙලා තියෙනවා කියලා අපි තව බලාපොරොත්තු වෙනවා. තව වඩනවා. ඒ වගේ උත්තරයක් එක්ක දෙනවා. එහෙම නැත්නම් සමහර කෙනෙක් සමහර ලාවට අපි ලැබලා තියෙන කියලා නොයෙක් තර්කවාදات ඉදිරිපත් කරනවා. නමුත් අපි හෙව්වොත් එහෙම හොඳයි ඒකදී රාගය, ద్వේෂය, මෝහය දුරු වෙලා තියෙන බවට සහතිකද කියලා හෙව්වේ. යම් තරමක. ඒකට නම් ඒකට උත්තරයක් එන්නේ නැහැ. ඒක චරිත ලක්ෂණේ වල්නකොට සුළු දෙයක් කිපෙනවා. ගැටෙනවා. ඇලීම් සහගත බව වල හුඟක් වැඩි. ඉතින් ඇලීමයි ගැටීමයි යම් තැනක තියෙනවා මුලාවත් එතන. ඉතින් එනිසා අපිට එහෙම එකපාර නිගමනය කරන්න බෑ. බාහිර මොනවායි දැනගත්ත ඵලියටත් එහෙම ඵලයක් ලැබුවද කියලා. ඉතින් ලැබුවා නම් තමන්ටම දැනගන්න ඕනේ ඇලීම ගින්නක් හැටියට, ගැටීම ගින්නක් හැටියට, මුලාව ගින්නක් හැටියට වැටහිලා තියෙනවා. ඉතින් ඇලීම ගින්නක් හැටියට වටහා ගත්තා නම් හරියට හරි. ප්‍රධානම දේ. මොකද ගැටීමට මුල ඇලීම. ඇලීම යම් තැනක නැත්නම් ගැටෙන්න දෙයක්වත් නැහැ. එනම් මුලා වෙන්න දෙයක් නෑ. නම් පළවෙනිම අපි එකක් කරගන්න ඕනේ ඇලීම දුරු කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. අපි වාසාවෙන් කියනවා. ඇලීම දුරු කරගන්න පුළුවන් නම් යම් ක්‍රමයක් තුලින්. අන්න ඒ ක්‍රමයේ අපි දැනගත දාට. අපිට පුළුවන්කම ලැබෙනවා ඒ ටික කරන්න. හැබැයි ඕක ඇලීම දුරු කරගෙන තියෙන්නේ අපේ මේ බුද්ධ ශාසනයේ. ප්‍රතිපත්ති පුරනවා කියයි හිටන් ඔය වත පුරලා නෙමෙයි. සිල් වතක පිටකින් ඉඳලා විතරක් ඇලීම දුරු වෙලා නෑ. දැන් බුදුරජාණන් වහන්සේලාට ගිය සමහර කට්ටිය එකෝ දාමරිතු. බුදුරජාණන් වහන්සේ පපුව පළලා මරලා දානවා, කකුල් දෙක ඇල්ල ගලනවා, මේ ගඟින් එහා පැත්තට විසි කරනවා කියලා ආලෝකයක් සෑ ඉඳගත්තු. ආයි මේ සිල් අරන් ඉඳගත්තා, සිල් සමාදන් ගිලා ඉඳගත්තා නෙමෙයි. එහෙම. අඟුලිමාල බුදුරජාණන් වහන්සේලාට ගිය මහාන හිටවිය මේ යන්නේ නැතුව එයා ඉඳගත්තේ කළුව තුල්සගෙන ඇඟිලිමාලේ කරේ දාගෙන. නමුත් බණපද ගිහිපියක් අහනකොට මූල ධර්මයේ තේරුම් ගත්තා. ඊට පස්සේ සංවරත්තය ලැබුණා. එනම් මේ ධර්ම අවබෝධ කරගැනීමට අපිට හොඳට පැහැදිලි කරුණක් තමයි. අපි සිල්වතක ඉඳලා ධර්ම අවබෝධ කළා නෙමෙයි. යම්කිසි මූල ධර්මයක් අවබෝධ කරගත්තා. ඒ අවබෝධයත් එක්කලා නැදුන සංවරත්තේන සීලං කියලා සීලය. යම් සමාදානං සංවතං. යම් සමාදානයක් ඇද්ද ඒක වතකි. සංවරත්තේන සීලං. සංවරත්තේ පිහිටීමක් ඇද්ද ඒ සීලයයි. දැන් අද වත සීලිය කරගෙන තියෙනවා. සිල් සමාදන් වෙනවා කියලා වචනයක් අපි තියෙනවා. සිල් වත සමාදන් වෙනවා. සිල් කියන එක සමාදන් වෙන එකක් නෙමෙයි. සිල් කියන එක පිළිදෙන එකක්. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. අපි යම් කිසි දෙයක් ආපාතින් සිද්ධ වෙනවට ඒක පාපයක් නම් වරදක් නම් අපි ඒකෙන් ඒක සිද්ධ නොවෙන්න අපි යම් කිසි වැඩපිළිවෙලක් හදා ගන්නවා වතක්. මම නම් ජීවිතයේ ගියත් මෙන්න මේක වැරදි කියලා මේ පින්නපු සම්මත කර මේ වරද මං කරන්නේ නෑ. ජීවිතේ නැතිනම් මං සත්ව ඝාතනය කරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, සුරාසු දුරාචාර කරන්නේ නෑ, මේ බොරු කියන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ. දැන් මේ වගේ අපි එක එක විදිහේ නිගමන කරගන්නවා. දැන් ඒ කියන්නේ අපි ඒතකොට අපි සත්තු බාරන්නේ හේතුවක් උඩ. ප්‍රාණඝාත කරන්නේ හේතුවක් උඩ. හොරවර වංචා කරන්නේ ඒක හේතුවක් තියෙන්න ඕන. එහෙනම් කරන්න හේතුවක් සුරාසු දුරාචාර කරන්නේ මොන හරි හේතුවක් උඩ. ඒ හේතුව කියන්නේ හේතුව අපිට ප්‍රියමනාපනා. ඒක ආස්වාද ජනකන ඒක වටිනවන ඒ වටිනාදී නිසානේ අපි කරන්නේ යමක් නොවටිනවා කියලා දැනගත්තු දාට අපිට ඕන කමක් නැහැ නේ ඒක කරන්න නෑ වටිනාකමක් තියනවද නැද්ද කියලා දැනගන්නේ අපි ඉතින් ඔය හික්මිලා ඉන්න කැලල කියලා කොච්චර හිටියත් ඒක කරන්නේ ඒ සඳහා බුදුරන් වහන්සේ දේශනා කළා එක්තරා ධර්මයක් අට්ටකරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිත අකුරවට පද තුනක් බුදුරයන් වහන්සේලා ප්‍රකාශ කළා. නහි සීල වතං හෝතු උපජ්ජන්ති තථාගත. සිල් වතක් දෙන්න තථාගතයන් වහන්සේ පිළිලා නැහැ. අට්ටකරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිත අකුරවට පද තුනක් බුදුරයන් වහන්සේලා ප්‍රකාශ කළා. මෙන්න කරපුදි. එහෙනම් අපිට යථාභූතී ලබා ගන්න ගත්තා නම් අන්නර වටිනාකමක් තියනවායි කියන එක හිතෙන් අහක් වෙලා ගිය දාට යථාභූතී ලබා ගන්න ධර්මය දේශනා කළා. මෙන්න මේ ධර්මයේ හරියට ශ්‍රවණය කළා නම් ඉදාට අපි දැනගන්නවා අපි මේ වටිනවයි කියලා හිතාගෙන ඉඳලා තියෙන කිසිම වටිනාකමක් නැති දේවල් වල. මෙන්න මේ අවබෝධය කවදා හරි ආව නම් අපිට මේ ධර්මයේ තුලින් වටිනාකම වැහැලා යනවා. පළමු වටිනාකම වැහැලා ගිය දාට ඒක වටිනවයි කියලා හිතාගෙන කරපු තරමක් වැරදි ඔක්කොම ඉවරයි. ඉතින් සෝවාන් කුද්දලේ අත්හැරපු වැරදි ගන්න ඇහුවොත් එහෙම අපිට කියන්න අපේ කටවල් නැහැ. මොකද හේතුව අප්‍රමාණව අසීමිතව වටිනාකමක් හිතාගෙන ඉන්න සාමාන්‍ය ලෝකයා නේනම් පුතුජනක කියන පුතජන කියන පුද්ගලයා එයාට මේ ලෝකේ අසීමිත වටිනාකම සීමාවක් නැහැ වටිනවා කියන දේවල් වල. එහෙම ස්වභාවයක් තමයි සාමාන්‍ය මිනිස්සයා ඉන්නේ. කවදා හරි මේ ධර්මාවබෝධය හරියට ලබා ගත දාට එයාට අනේ මේ නොවටිනා දේ කරන්නේ වටිනවා කියලා හිතාගෙන විතරකල් හිටියේ කියන හැඟීම එනවා. අන්න එයාට එක්තරා මට්ටමක නොවටිනාකමක් වැටහිලා එනවා ධර්මාවබෝධය තුල. අන්නේ වටිනාකම යම් තරමක් බැහැලා ගියා නම් ධර්මාවබෝධය තුල වටිනාකමක් තියනවා කියලා අසීමිතව වටිනාකමක් හිතාගෙන හිටවු ඒ කාලේ ඒත් ඉස්සෙල්ලා මොහොතේ ඉඳලා තිබුණ යම් තරමක් බලාපොරොත්තු තිබුණා නම් කෙලෙස් තිබුණා නම් ඔක්කොම බිඳිවගින් ඉවරයි. එහෙනම් ඒ බිඳිච්ච කෙලෙස් බුදුරණහතේ දේශනා කරනවා මහා මුහුදට ඇඟිලි දෙක දාලා වතුර ටිකක් උඩට අරගත්තාම ඇඟිලි දෙකේ ගෑවෙන වතුර බිඳුව විතර ඇති රෝවාන් පුද්දලයාගෙන් ඉතුරු වන හරිය. ගෙවෙන හරිය මේ මහා මුහුදේ යලි විතරයි. එහෙනම් අපි කොහොම විග්‍රහ කරන්නේ? මේ මහා පොළොවේ නිය පිටේ පස් පොඩ්ඩක් අරගත්තොත්, වැලි පොඩ්ඩක් අරගත්තොත්, සෝවාන් බුද්ධිලයට තව ගෙවන්න තියෙන හරිය නිය පිටේ තියෙන වැලි ටික විතරයි. පස් ටික විතරයි. ගෙවිච්ච හරිය මේ මහා පොළොවේ පස් ටික විතරයි. මේ උපමා පෙන්නලා තියෙනවා. එනදිර සෝවාන් බුද්ධිලා කොච්චර ගෙවලා තියෙනවද? එහෙනම් අපිට දැන් හිතා ගන්න බැහැ. සෝවාන් බුද්ධිලත් මේ අඹ මේ දරුවන් හදාගෙන ජීවත් වෙනවා. ගේම ගෙවල් දොරල් වල ජීවත් වෙනවා. කාම ලෝකේ ජීවත් වෙනවා. ඉතින් එයාගේ ගෙවිච්ච එකක් අපිට පේන්නේ නැහැ. බැලුවහම පේන්නේ කුප්පිට මිත වැද්දාගේ විරිඳ. අර මස් වැද්දේ කියලා පැනලා ගිහිලා මහා කැලේ ඉඳලා හිටන් දරුවෝ 10 දෙනෙකුත් හදාගෙන අර මස් වැද්දාට උදව් උපකාර කරගෙන ජීවත් වුණා. ඇත්තට මහ පොළොවේ පස්තරන් ගෙවපු නියවිත පස්තරන් තියෙන කෙනෙක් හතරවෙනි සෝවාන් වෙච්ච කෙනෙක් ඒ කුප්පිට මිත වැද්දාගේ විරිඳ. ඉතින් ගෙවිච්ච ටික එච්චර ගෙවුණා නම් ඔය ඒතකොට ඉතුරු තිබුණේ ඔච්චර නම් ඒ ඉතුරු තිබිච්ච පොඩ්ඩෙන් අනික් අයට හැපේනවාද දැන් වෙනසක් වෙන්නේ? සිටු කුමරියක් මස් වැද්දෙක් කියලා පැනලා ගිහලා කැලේට ගියා සෝවාන් වෙච්ච කෙනෙක් එයා මහ පොළොවේ පස්තරන් ගෙවලා නියවිත පස්තරන් තව ගෙවන්න ඉතුරුලා තියෙන කෙනෙක් කියලා එහෙම කිව්වොත් අපිට ඔප්පු කරන්න හේතු සාධක තියෙනවා. එනම් මේකයි ආඥාවේ අපි අල්ලාගෙන තියෙනවා අපේ තියෙන බලාපොරොත්තු ලෝකයේ බැඳිලා තියෙන බැඳීම් වලින්. අර මහා පොළොවේ පස් තරම් තියෙන හරියක් අපිට පේන්නේ නැති හරිය. අපිටම හිතා ගන්න බැරි හරිය. කොච්චර අපි බැඳිලා තින්නේ ලෝකෙට කියලා. මෙන්න මේ නිසායි අර අහක් වෙන්නේ අංගේ නොපෙන්න හරිය. අපිට හිතා ගන්න බැරි හරියක් අහක් වුණා. දැන් අපි මේ ආසා අපි ඔයාලා ආසද මන්න මොනවටත් ආස කරන්නේ. එහෙම කියන කෙනාගේ හොයලා බැලුවොත් එහෙම ආසාවල් කොච්චර තියනවද බලාපොරොත්තු කොච්චර තියනවද මේ ලෝකේ යම භුක්ති විඳින්න කියලා අප්‍රමාණ තියෙනවා. නමුත් යාර තේරෙන්නේ එච්චර බලාපොරොත්තු ඇතුවද මම ඉන්නේ. ඔන්නෝක තේරෙන්නේ ආසාව කියන එක තව විදියකින් කියනවා නම් අපි මේ ලෝකේ යම බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ බලාපොරොත්තු වෙන ඒවා අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත යම් තරමක් ඇද්ද මෙන්න මේ ටික අපි සසර ගමනට ගෙනියනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අපි ළඟ ඇති වෙන යම්තා බලාපොරොත්තු ඇතන. ඒව තමයි අපි සසර ගමනට ගෙනියන මූල ධර්මයි. ඔන්න ඔය බලාපොරොත්තු විදහැරෙන දාස සසර ගමනට ඇදගෙන යන්න තිබිච්ච බලාපොරොත්තු නැන ආසාවල් ඉවරයි. ඇලීම ඉවරයි. මෙන්න මේ ටික අයින් කරන්න ඕන හරි. දැන් නිවන බලාපොරොත්තු වෙන කෙනාට ඒ ටික අයින් කරලා බෑ. ඒක නිවන්ට හේතු වෙන හරි. ලෝකයේ බලාපොරොත්තු වෙන කෙනාට තියෙනවා චන්ද රාගය. ඒ චන්ද රාගයෙන් ලෝකයේ බලාපොරොත්තු වෙනවා. චන්ද ඉද්දිපාදයෙන් නිවන බලාපොරොත්තු වෙනවා. ඔය බලාපොරොත්තු තෝරගන්න ඕනේ. චන්ද ඉද්දිපාද කියන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වලටයි තියෙක. හතර ඉද්දිපාද වලටයි තියෙක. ඒක අවශ්‍යයි. ලෝකයේ බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන්. මෙන්න මේ වෙනස තෝරගන්න ඕනේ. දැන් ලෝකයට අයිති මොනවද? ඇස ලෝකයට අයිති. කන ලෝකයට අයිති. දිව ලෝකයට අයිති, නාසය ලෝකයට අයිති, කය ලෝකයට අයිති, මන ලෝකයට අයිති. දැන් ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ බලාපොරොත්තු වෙන්නේ මොකටද? ඒවා මොකටද අපිට? රූප බලන්න. ශබ්ද අහන්න. ගන්ධ සුවඳ දැනගන්න. රහ දැනගන්න. ස්පර්ශ දැනගන්න. ওই දැනගත්තේ ඒවා ගැන හිතන්න. ඔන්න ඔය කාරණා ටික බාහිර ලෝකයේ තියෙනවා. ওই ටික භුක්ති විඳින්න අවශ්‍ය කරන ටික අපි ළඟ තියෙනවා. ඇතකන දිවනාසය ශාරීරිය මන අපි ළඟ තියෙනවා ලෝකේ භුක්ති විඳින්න. ওই ටික හදාගත්තේ ලෝක භුක්තිය අවශ්‍ය නිසා. ඒ බලාපොරොත්තු නිසා කර්ම ශක්තියකින් නිපදෙවුන. නෑ ඇතකන දිවනාසය ශාරීරිය මන කියන ඒවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කිරීමේ ලෝකේ තියෙනවා. ලොවන්න අපි අන්තරාම බලාපොරොත්තු වෙනවා. ඒ තාකල් ලෝකෙ නික්ම යන්න බෑ. ලෝකේ පැවැත්මට හේතුව අපි හිතාගෙන හිටියා කැමති වුණත් නැතත් මොනාගමී කිව්වත් ආගමලු කිව්වත් කෝකේ කිව්වත්. ඇසකන දිවනාසය ශාරීරිය මන කියන මේවෙන් යම් තාකල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම බලාපොරොත්තු වෙනවාද? අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා බලාපොරොත්තු වෙනවා නම් ඒවා හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා. අන්නේ බලාපොරොත්තු අපි ළඟ යම් තා තියෙනවා නම් ඒ බලාපොරොත්තු කන්දරාව නිසා තමයි අපි පැවැත්මට හැදෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණාවෙන් බෙද ගන්නවා කියන්නේ ලෝකෙ බැඳෙන්නේ ඕකේ. මෙන්න මේ නිසා මෙන්න මේ තියෙන බලාපොරොත්තු සමූහය කොච්චරද කියනවනම් දැන් අනේ මම මොනවරහ සාසනය කියලා කියන කෙනා බලන්න බලාපොරොත්තුවක් නැද්ද එහේ? හොඳයි එක දියක් බැලුවට පස්සේ දැන් ඇති කියලා හිතෙනවා. අප්‍රමාණ කොච්චර බැලුවත් මදි. පොඩ්ඩක් හදයක් කරනොත් ඒ පැත්ත බලලා මොකටද බලන්නේ? ඒක මොකද්ද කියලා දැනගන්න ආස. දැනගත්තට පස්සේ ඒක වැදගත් යටි ගේන හොයලා බලලා වැදගත් යන්න නේ යලි යලි බලනවා. තව තවත් බලන්න ආසාව වෙනවා. කැස් කර ගන්නත් ඕනේ. කැස් කර ගන්නත් බලනවා. විඳින්නත් ඕනේ. විඳින්නත් බලනවා. ඉතින් මතු පතන්න හොඳ දෙයක්ද කියලා ඒ පැත්තේ හොයලා හොයසි කරනවා. මෙන්න මේ විදිහට ලෝක සත්‍යය පතන්න බලාපොරොත්තු වෙනවා. විඳින්න රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. විඳින්න බලාපොරොත්තු වෙනවා, දැනගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න අපිට අපේ තේ තේරුම් ගන්න පුළුවන් විදිහකින් අපි මේ බලාපොරොත්තු ඇති කරගන්න ආකාරය. අපි ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකේ ඇහැම් ඇහැට පේනේවා, කන්ට ඇහෙනේවා, දිවට දැනෙනේවා, නාසයට දැනෙනේවා, කයට දැනෙනේවා, හිතට දැනෙනේවා, යලි යලි ගොඩනගනවා බල අරගන්න, ස්පර්ශ කරන්න විඳින්න. ඒ වේදනා භුක්තිය සඳහා අපි යම් තරමක් බලාපොරොත්තු තියා ඉන්නවා නම් මෙන්න අපි පතනවා කෙලවරක් නැතුව මතුමතුත් මට ඕනේ. මතුමතුත් එහෙම ලැබෙන්න ඇහින්න. ඔන්න ඒක බලාපොරොත්තුව. ලැබුවර පස්සේ අනේ මගේ කියලා, මම කියලා, මගේ කියලා ගොඩ ගහ ගන්න ඇතන ඊළඟ බලාපොරොත්තු. එතකොට රැස් කරගන්න. ඒතර විඳිනවා. විඳින්න ඕන නිසා අර ගොඩ ගහ ගන්න. ඉතින් විඳින එක එහෙම මනවරණ රූප, කණින් මනවරණ ශබ්ද, දිවට මනවරණ රස, නාසයට මනවරණ ගන්ධ, කයට මනවරණ පොට්ටබ්බ, හිතට මනවරණ ධර්ම. මෙයා විඳිනේ කරන්න ආසයි. දැන් විඳීමේ බලාපොරොත්තු. ඉතින් විඳීමේ බලාපොරොත්තුෙන් තවත් එහාට එකක් තියෙනවා. අරක මොකද්ද? මේක මොකද්ද? කවුද? කොහෙද යන්නේ? මොනවද මේ? ප්‍රශ්නාර්ථයක් නගනක පරිේෂණයක් කරන බලාපොරොත්තු. ඕරින දැනගැනීමේ බලාපොරොත්තු. යම් දාසක ඔන්නෙ කියන බලාපොරොත්තු ඔක්කොම නැති කරපු දාර අරිහත් වේ. එදාට කෙලසන ධර්ම ඉවරයි. එහෙනම් දැන් අපි දකින්න ඕනේ බලාපොරොත්තු යන්තරමක් යමකින් නැති වෙනවාද? මෙන්න මේ තරම තමයි අපි නැති වෙච්ච අත්‍යවශ්‍ය කොට. යන්තරම බලාපොරොත්තු අපිට තියෙනවද? ඒ අපිට ඉතුරු තියෙන කොට. අයින් කරගන්න තියෙන කොට. මෙන්න අපිට සිංහලෙන් බණ අහනවා දී තේරුම් ගන්න ක්‍රමය. දැන් මේක පාලි පදවලින් කියන්නේ කියොත් එහෙම මෙහෙම තේරෙන්නේ නැහැ. ඔකයි කාර. අපිට තේරෙන අපේ භාෂාවෙන් කියනනම් ওই විදිහට තේරුම් ගත්තාම හොඳට පැහැදිලිව තේරෙනවා. පස්සේ ඔබ පාලියට දාලා බලුවා ඔක ක්‍රමානුකූලවම ගෙදිලා තියෙනවා. වෙලදහම් කරන ඔබලවත් ඔක ක්‍රමානුකූලව ගෙදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේ ලෝකේ අපි ඒ තියෙන බලාපොරොත්තු වලින් යම් කෙනෙක් සෝතාපන්නිය කුණදා. යාට පතන්නේ වටිනාකමක් මේ ලෝකේ නෑ කියලා දකින්න. ඇහෙන් රූප පේනවා. බලනවා. විඳිනවා. ඒකට අවශ්‍ය දේ රැස් කරනවා. හැබැයි මේවා තියා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා රැස් කරලා තියා ගන්න පුළුවන් වස්තු නෙමෙයි. මේක මට සදාතනික සංසීමක් දෙන වස්තුවකුත් නෙමෙයි. මේ ලස්සනට වේනදී. මේ මිහිරට ඇහෙනදී මට සදා සංසීම දෙන වස්තුවකුත් නෙමෙයි. ඒක දකින්න. මේ සුගන්ධයේ හැවන අපි ආගාතකෙන මිහිරි ගන්ධයක් ඇතනම් මේකත් කවදාවත් මම බලාපොරොත්තු වෙන සංසිල්ල සදාතනික සංසීමකට පත් වෙලා ඉන්න පුළුවන් වස්තුවක් නෙමෙයි. ලබන රසයක් ඇතනම් මේකත් සදාතනික සංසිල්ල දෙන වස්තුවක් නෙමෙයි. ලබන ස්පර්ශයක් ඇතනම් මේකත් සදාතනික සංසිල්ල දෙන වස්තුවක් නෙමෙයි. එනමට පතපතා ගන්න තරම් මේකේ වටිනාකමක් නැහැ. හැබැයි වටිනාකම නැත්te ඉවරද වැස්සේ නැහැ. ඔන්න වැහපු හරිය. මේ බඳු ස්පර්ශ අවුත් මේ ස්පර්ශ සදාකාලිකව සදාහරම තියෙන තැනකුත් නැහැ. එහෙම ලබාගෙන ඉන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි කිය. මෙන්න මේ විදිහට මූලික වශයෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයන් පිළිබඳව. ඒවා වටිනවා, ඒවා සදාතනිකව තියා ඉන්න පුළුවන් වස්තු, හරයක් ඇති වස්තු කියන මෙන්න මේ දෘෂ්ටිය ඉස්සෙල්ලා දුරු වෙනවා. දහම් දර්ශනය කිරීමෙන් ලබන්නා මේ පහවීමට කියන දර්ශනීය පහතාව. දර්ශනීය පහ වෙලා යනවා. මෙන්න මේ ටික පහ වෙලා ගියාට පස්සේ භාවනායේ පහතාව කියන භාවනාවෙන් කරන කරනකොට තියෙන්නේ ඊළඟ ඉදිරිය කරගන්න. දර්ශනීය පහ කරන හරිය දර්ශනා නොකරපු කෙනෙකුට භාවනාවෙන් පහ කරන හරිය පහ කරගන්න බෑ. එහෙනම් දර්ශනීය පහ කරනකොට බණ අහලා තේරුම් අරගෙන ඒ දහම් දර්ශනීය පහ කරගෙන ඉන්න ඕන. ඒක ධර්ම ශ්‍රවණය කරන එක. භාවනා කළා සෝවාන් වෙනවා කිව්වොත් එහෙම වෙන්න විදිහක් නෑ. ධර්මයේ පෙන්නලා තියෙන විදිහට ධර්මයට ඔප්පු කරන්න බෑ. පරතෝගෝසක ප්‍රත්‍ය සද්ධර්ම ශ්‍රවණිය කර්ණ කල්යාණ මිත්‍ර සම්පත්‍තිය යෝනිසෝ මනසිකාරී මේ ආදි වශයෙන් තියෙන්න ඕනේ සෝතාපන්න අංග හතරක්. ඒ එකක් නැතුව එහෙම සෝතාපන්න වෙන්න බෑ කිව්වොත් එහෙම උප්පු කරන්න බෑ ධර්මයේ. දැන් බණහල වෙන බණහන වේලාවකදීම ලැබෙන යථාභෝධිය තුලයි තමයි කල්යාණ මිත්‍ර සම්පත්‍තියක් ඇසුරේදී සද්ධර්ම ශ්‍රවණය කරන වේලාවක නුවණින් මෙනෙහි කරමින් ඒ වගේම ධර්මාභෝධියට හේතුකාරක තියෙන කෙනෙක් එළිය කරගත්තා නම් අන්නේ යාක සෝතාපන්න ඵලී ලබන්න හේතු වෙනවා. අන්නේ එතෙන්දී යා දැක් ගන්නවා මේ හරයක් තියෙනවා කියන වස්තු තියෙනවා කියලා කිව්වොත්. මේව ඇත්තද බොරුද? එයා දැනගන්නේ ඇත්ත ඇති ආකාරයෙන්. ඇත්ත මේකයි කියලා දැනගන්නවා. බොරුව මේකයි කියලා දැනගන්නවා. මෙන්න මේකයි සිද්ධ කරගන්න. මෙන්න මේ ඇත්ත මේකයි බොරුව මේකයි කියලා දන්නේ නැති නිසා ලෝක සත්‍යය අසීමිත බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ. ඔය දැනගන්නවා සමගම අසීමිත බලාපොරොත්තු බිඳිලා යනවා. අන්න ඒ නිසා තමයි කිව්වේ අර අප්‍රමාණ මහා ගුණ අත්හැරලා යනවා කියලා සෝවාන් වෙනකොට. හැබැයි එයා ඉවර කරේ නැහැ විදීමේ බලාපොරොත්තු. ඒව තව තියෙනවා. පංචකාමී විදීමේ බලාපොරොත්තු ඉවර වෙන්නේ කාම රාග පටික දෙක තියෙනවා. ඇලීම තියෙනවා නම් ගැටීමත් එතන තියෙනවා. ඇලීම දුරු කරගත්තේ නැහැ. අන්න ඇලීම දුරු කරගන්න අභිජ්ජා දෝමනස දුරු කරගන්න තමයි සතර සතිපට්ඨානිය වරන්ද තියෙන්නේ. එතන පටන් වරණ දහම් භාවනායි පහතාව. භාවනායි පහ කරන්නේ වතින් එතන ඉඳලා. අනේ වැඩිම ඉස්සෙල්ලා තේරුම් ගන්න හරිය තමයි අර මුලින් කිව්ව දර්ශනීය පහතබ්බ කියන කොටස. දර්ශනීය පහ කරන කොටස. නෑ මේ දර්ශනීය ලබන්නේ මොන ධර්මයෙන්? සුවාසූ දහතක් ධර්මස්කන්ධය කියලා අපිට තියන්නේ ඕකට මාර්ගයේ පාදා ගන්න අවශ්‍ය තැනට එන්නේ. ඉතින් ආවට පස්සේ අපිට ඒකායන මාර්ගයට බහින්න තියන කාටවත් තියෙන එකම මඟ. ඒකට කියනවා ඒකායන මාර්ගය. රාගක්ෂේ, දේසක්ෂේ, මෝහක්ෂේ කරන යම් මඟක් ඇද්දී ඒක ඒකායන මාර්ගය. මේ මාර්ගයට එන්නේ අපි ඉන්න විවිධාකාර දෘෂ්ටිවල. ඒ දෘෂ්ටි කපලා ඉන්න ඕන. එක එකනා එක එක දෘෂ්ටිවල ඉන්නවා. ඒ දෘෂ්ටියෙන් එයා ඒ බිඳ හැරගන්න ඒකට දහම් මඟක් දුන්නා. ඒ දහම් මඟ තුලින් තමන් යන ඒ දෘෂ්ටිය වැරදි කියලා තේරුම් අරගෙන ඒකෙන් එයා මිදෙනවා. 84 දහසක් දෘෂ්ටිවල මේ ලෝක සත්‍යය ගැවෙන්නේ. එක එකනා එක එක දෘෂ්ටියේ ඉන්න අපිට පේන්නේ නැති වුණා. අති හියුම්. නව බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටිය දැනගෙන ඒකට ගැළපෙන ඒක විදෙන්ද අවශ්‍යකක් මුලින් දේශනා කරනවා. මෙන්න මේකෙන් එයා දෘෂ්ටිය බිඳගත්තට පස්සේ එයාට එනවා. ඇත්ත වශයෙන්ම මට තේරෙනවා දැන් මං හිතපු දෘෂ්ටිය වැරදි. ඒ මගේ කිලිස් සංසිඳවන්න කිලිස් දුරු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මට ඔප්පු වුණා මේ දේශනාවෙන් තිරන් දැනගන්න. අන්න ඒ වෙලාවට එයාට අවශ්‍යතාවයක් එනවා. ඉතින් ඒක නෙමෙයි නා මග. කෝකද මග? අන්න අවශ්‍ය දෙන්න ආවා. අන්න ඒ කායන මාර්ගය කියා දෙන්න දෙන්න ආවේ දෙන්නේ. අන්න එතෙන්දී රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත ඕනෑන යදනීච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියන එක දේශනා කරනවා. අන්න අටක් කරා තියෙන පද. අකුරු අටයි පද තුනයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මෙන්න ධර්මයේ දේශනා කරන තැන. නිවන් දකින්න ධර්ම. එතෙන්ට ආපු කෙනාට දැන් අපේ ඉන්න හැටි එතෙන්ට ඉන්නේ අමුතුය හොයන්න ඕනේ නැහැ. දැන් පරිශීනා කර කර ඉන්නේ. නිවන් දකින්න ඒවා එකක්වත් නැහැ. අපිට නිවන් දකින්න එක හොයාගන්න ඕනේ. එහෙනම් දැන් ඉතින් ඕනෙ තැන දැවිලා ඉන්නේ. අන්න නිවන් දකින්න එක හොයාගන්න මොකද්ද? යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියලා විග්‍රහ කරගත්තාම නිවන් දකින්න. ඔය පොඩ්ඩයි එන බුදුරන් වහන්සේ ළඟදී ඉඳන් නිවන් දකින්න බණක් අහලා ගියාට පස්සේ අවුරුදු ගානක් බණ ඇහිුවේ නෑ. පැය දෙක ජීවිතේට බණ අහලා නෑ. බුද්ධ ධර්මයේ කියන මොකද්ද කියලා දැනෙති කෙනෙක් තමයි බුදුරන් වහන්සේ වැඩි ඉන්න කාලේ ඉස්සෙල්ලාම වැඩිලා බණ පදයක් ඇහුවේ. බණ පදය අහලා නැගිටිනකොට සෝවාන් වෙලා. එන දැන් මෙතින්දී අපිට හොඳට පේනවා. නිවන් දකින්න අහන්න තියෙන බණ බොහොම පොඩ්ඩයි. ඒ ටික වැහිලා. ඒ ටික හැඟවිලා. ඒ නිසා අපිට නිවන් දකින්න බැහැ. සිද්ධ වෙලා තියෙනවද? අපි තායින නිවන් දකින්න බලන හුඟාවක් අහන්න ඕනේ. ගොඩාක් දැනගන්නවා නිවන් දකින්න කියලා. පුණ්‍යා දාසි වාගේ අය. හුඟාවක් අහලා ගොඩාක් දැනෙන්නේ මේ නිවන් දැක්ක. දැන් මෙන්න මේකින් අපි තේරුම් ගන්නවා නිවන් දකින්න අවශ්‍ය කරන්නේ ඔන්න ඔය අකුරු 8යි පද 3යි හරියට තෝරගන්නේ. ඔතනයි තියෙන්නේ. සීලෙන් තොරව සමාධියක් නැහැ, සමාධියෙන් තොරව ප්‍රඥාවක් නැහැ. මේකත් ධර්මානුකූලයි. හැබැයි එහෙනම් සීලය කියන්නේ වත කියලා හිතාගත්තොත් වැරදි. ඉතනයි ප්‍රශ්න. පංච නීවරණ සහිත වෙනවා නම් දස අකුසලයේ කියන තවනාව තමයි පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, සීනමිද්ද, උද්ධච්ච, කුක්ෂච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ යම් තැනකද දස අකුසලයේ කෝක හරියද? ඒක ප්‍රාණඝාත චේතනාවක් තියෙන උනේ. එක අදත්තාදාන චේතනාවක්, එක කාමීච්ඡාචාර චේතනාවක් නැගිලා තියෙන්න ඕනේ. එක මුසාවද, පිසුනාවද, පරසාවද, සම්පප්පලාප චේතනාව නැගින්න ඕනේ. එක ලෝභ දේශ මොහ චේතනාව නැගින්න ඕනේ. මේ හිතෙන්, කයෙන්, වචනෙන් යම් අකුසලයකට චේතනාව පහළ වෙවි ඉන්නේ යම් මොහතක් ඇත්නම්. ඒ මොහත තුළ අපි ඉන්නේ පංච නීවරණ තුළ. නැත්නම් දස අකුසල් තුළ. එහෙනම් මේ දස අකුසලයෙන් වෙන් වෙච්ච වෙලාවක අහන බණ තමයි තේරෙන්නේ පංච නීවරණ දුරු වෙච්ච වෙලාව කියන බණ තමයි වැටහෙන්නේ. පංච නීවරණ සහිතව පණ ඇහුවර තේරෙන්නේ. කවිදීන් කියනන් දසාකුසල චේතනාවකින් යුක්තව ඉඳගෙන පණ ඇහුවර තේරෙන්නේ නැහැ. නැහ බුදුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් පහන් හිතෙන් ධර්මාභෝධය ලබා ගන්න බලාපොරොත්තු වීම බණ අහන ඉඳගත වෙලාවේ. ඔහුට එකක්වත් තියනවාද කියලා. එහෙනම් ප්‍රාණඝාත වත සමාදන් වෙලා නැති කෙනෙක් මමද කොහොම හරි මේ නිවන් දකින්න බණ අහන උරා ගන්න ඕන එක බෝරුකමකින් විශාල අවශ්‍යතාවයකින් ගෞරවයෙන් ඒ බණපදයක් අහන්න ඉඳගෙන ඉන්න චිත්ත ප්‍රහාදයෙන් ඉන්න වෙලාවට ඕව ළඟ ওই දස අකුසල චේතනාවම නැහැ. එහෙනම් ඌ පංච නීවරණයෙන් ඉවත් වෙලා ඉන්න තදංග ප්‍රහාණය කරලා ඉන්න වෙලාව. තත් අංගේවත් ඒ මොහොතේදී ඌට පංච නීවරණ දුර වෙනවා. එහෙනම් පංච නීවරණයෙන් තොර වූ චිත්ත ස්වභාවයක් අන්නේ වෙලාවේ තියෙනවා. මෙන්න සමතේටපත් වෙච්ච චිත්ත. තදංග සමතේ. ඔයදී. මෙන්න මේ තදංග සමතේන් යුත් වෙලාවේ තමයි දැන් මේ බණහලෙ ඉන්නේ. නැන්ද සමතේ තියෙනවා. දැන් සමතයයි ධානයයි දෙකත් පටලවාගෙන. ධාන වලට සමත කියනවා කියන්නේ. නීවරණ සමතියටපත් කරන හේන්නේ සමත කියන්නේ. එහෙනම් දැන් මේ නීවරණයට සමතියටපත් වෙලා තියෙන විලන්න මේ තදංග සමතේ. විස්කම්බන සමතේ වෙලා තියෙන ධාන ලාභින්. සමුච්ඡේද සමතේ වෙලා තියෙන මාර්ගඵල ලාභින්. එහෙනම් අද මේ ඉන්නේ තදංග සමතෙන් යුත් වෙන ඉලා. අපිට කොහොම හරි වුණේ සමතේ. විදර්ශනාව දැන් විදර්ශනාව නගා ගන්න සුදුසු වෙලාව සමතේ තියෙනවා. නේද විදර්ශනාව නගා ගන්නකොට ලෝකී යථාර්ථයේ විශේෂයෙන් දකින්න ඕන. අපි දකින්නේ වෙන ක්‍රමයකට. ඒ දකින්න ක්‍රමයේ මූලා ක්‍රමය. අවිද්‍යා සහගත ක්‍රමය. අපි විද්‍යා සහගත ක්‍රමයෙන් දකින්නේ සුදුසු වෙලාවක් දැන් ආවේ. නේද අවිද්‍යාව තින්නේ කොතනද? නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටියෙන් නිකන් අවිද්‍යාව. විද්‍යාපත්ත තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන තැන විද්‍යාපත්ත. අනේ විද්‍යාපත්‍යර දැන් එන්න තියෙනවා විදර්ශනීය කරන්න උදේ. නැ විදර්ශනීය අවශ්‍ය වෙන අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගැනීම ඉස්සෙල්ලා අන්න යද අනිච්චං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියවක තෝරා ගන්න දැන් අද වහලා තියෙන පළවෙනි ධර්ම නිවන් මාර්ග වහලා කියන උතන යමක් අනිත්‍ය නම් ඒක දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි අද තෝරන්න ඕනේද මත්ද හැමතැනම තෝරන්න ඕනේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි කොහොමද තෝරන්නේ දැන් පොඩ්ඩක් අපි හිතලා බැලුවාද අර යෝනිසෝ මනසිකාරී අවශ්‍යයෙන් සෝවන් වෙන්නේ නුවණින් මෙනෙහි කරන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක අපි කිව්ව හැටියට පිළි අරගෙන තවත් ඉන්නවා මිස අපි පොඩ්ඩක් කල්පනා කරලා නුවණින් යෝනිසෝ මනසිකාරීගේ නුවණින් මෙනෙහි කරලා බැලුවද ඒක ඇත්තද කියන ඒ කියන කතාව යදානිච්ඡන් තන්දුක්ඛන් කියන පාලි පෙළ දහම පෙළ දහම එහෙම වැරදි නෑ හර සම්පූර්ණේ හරි නමුත් සිංහල තේරුම පෙළ දහමද නෑ ඒක ආචාර්යවාදය ආචාර්යවරු පාලි දැනගත් ආචාර්යවරු පදේට අර්ථය දුන්නා ඒගොල්ලන්ට වැරදි හැටියට කිව්වා යම කනිත්‍ය නම් ඒක දුකයි කියේ යදානිච්ඡන් තන්දුක්ඛන් කියන එකට පාලි සිංහල පාලි දැනගත් ආචාර්යවරයා මේකේ අර්ථය මෙන්න මේකයි කියලා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියා දුන්නා. අපේ අද අපි ඉගෙන ගන්න සිංහල බණර තියෙන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා අහපු එක. ඉතින් අපි ඔක ඇත්තද කියලා පොඩ්ඩක් පරීක්ෂණ කරලා බැලුවා නම් අන්න හරි. දැන් යමක් කිව්වා මේ ලෝකේ පවතින කිසි දෙයකින් ඉතුරු අත්‍යවශ්‍ය එකක් තියෙනවද? ඔක්කොම අහුවිලානේ යමක් කියන්නේ. හොඳයි මේ ලෝකේ පිළිලා තියෙන්නේ මුළු පංචස්කන්ධයම දුක්ඛස්කන්ධය කියලා බුදුරන් ආදී දේශනා කරන්නේ. මේ ලෝකේ දුකෙන් පිළිලා තියෙන්නේ. දුක්ඛෝ ලෝකේ පතිට්ඨිලා. ලෝකේ දුකේ පිළිලා තියෙන්නේ. එහෙනම් මේ පංචස්කන්ධයටයි දිගේ බැලුවා යමක් කියන දේදී හැමදේම බැලුවා. දුකෙන් පිරිච්ච සියල්ලමත් යමක් කියන එකේ තියෙන විශාල වශයෙන් මේ ලෝකේ පැවැත්මේ තියෙන ඔක්කොම දුකෙන් පිරිලා. අපි දන්නේ නැහැ ඒක හිම බව. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඔබ මෙතෝරන්න. අපි හිතමු කාංශ භාගයයි තියෙ මොකේද? යමක් ඉඳයි තියෙන්නේ. පිළිකාවතයි තියෙන්නේ. අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියලා ගත්තොත්. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඒ කියන්නේ අංශ භාගයේ පිළිකාව ස්ථිර නම් සැපද? ස්ථිර නැත්නම් දුකද? අංශ භාගයේ හැදුණා පිළිකාව හැදුණා. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියනවා. අංශ භාගයේ පිළිකාව ඉතිරි නැහැ කියන්නේ ඒක පවතින. ඉතිරි නැහැ හොඳ කරන්න බෑ. ඒතර ඉතිරි නැත්නම් ඉතිරි නම් එහෙම හොඳ කරන්න බෑ. ඉතිරි නැත්නම් හොඳ කරගත්ත හැයි වේතා බීලා හරි පුළුවන් කොහොම හරි. ඉන් යමක් ඉතිරි නැත්නම් ඒක දුක කියන්නේ ඉතිරි නම් සැපයි නේද? ඒක අනිපැත. යමක් ඉතිරි නැත්නම් ඒක දුකයි. යමක් ඉතිරි නම් සැපයි. වියෙක්ටි එකනේ. අංශ භාගයේ පිළිකාව ස්ථිර නැත්නම් දුක. ස්ථිර නැත්නම් අංශ භාගයේ පිළිකාව එහෙම වුණේ. මේ ස්ථිර නැත්නම් හොඳ කරගන්න පුළුවන්. ස්ථිර නම් අංශ භාගයේ හොඳ කරගන්න බෑ. පිළිකාවත් හොඳ කරගන්න බෑ. ස්ථිර නැ. නෑ ස්ථිර නැහැ සැපද? ඒ කියන්නේ පිළිකාව අංශ භාගයේ හොඳ කරගන්න බැරි නම් සැපද? හොඳ කරගන්න පුළුවන් නම් ඒක දුකද? එහෙනම් කෝ යමක් ඉතිරි නැත්නම් ඒක දුකයි කියන කැත්තද? මේ සංසාර ගමනක් තියෙනවා. අනාත සසර ගමන. කොහේ උපදින්න වෙයිද දන්නේ. යන ගමන කොහේ යන්න වෙයිද දන්නේ. වැඩි හරියක් යන්නේ සතර අපාය. කලාතුරකින් මිනිසත් බවක් ලබනවා. ලබාගෙන ගියා බොහොම මාරුවෙන් බේරිලා වනේ ඒක යන්න. එතකොට අපිට බැරිලා හරි මේ සංසාර ගමන මේ දුක්ඛිත සංසාර ගමන ඉතිරි නැත්නම් ඒකත් දුකද? අපි නිවන් අවබෝධ කරගෙන සතර දුක නිමා ගන්න. ඒ දුක ස්ථිර නැත්නම් නේද? යම් තැනක දුක කියන දේ ස්ථිර නම්, දුක් මාර්ගයේ ස්ථිර නම් අපිට පුළුවන් ද මිදෙන්න? දුකෙන් මිදෙන්න පුළුවන්. ස්ථිර නැත්නම් නේද අපි දුකෙන් මිදෙන්නේ? එහෙනම් ස්ථිර දුක කියන එක ස්ථිර නැති නිසාම නේද අපි දුකෙන් මිදෙන්නේ? ඒක දුකද? ඒක නේද සැප? යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියන එක මොන ධර්මයේද ගැලපෙන්නේ? ධර්මයට ගැලපෙනවා. කොන ධර්මයට බහ බැලුවා. ගැලපිලා නැහැ. ඉතින් එහෙමනම් තවදුරටත් අපි මේ වචනේ දරාගෙන හිටියොත් මේක ඇත්ත කියලා. විනයට බහ බලගුවාම දරා හින්න එකක් තියෙනවා. දරන්න ගැලපෙනවා. විනයට සැසඳ දෙන්නේ නැහැ. ධර්මයට බහ බලන්න විනයට සසඳා බලන්න. ධර්මයට වහා හිටින් නැත්නම් විනයට සැසඳ දෙන්නේ නැත්නම් බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා අයින් කරන්න. බුදුරණහතේ දේශනා හතර මහා ප්‍රදේශයේ සූත්‍රවල දේශනා කරන පැහැදිලි. එන්නේ අපි ධර්මයට බහ බැලුවා විනයට බහ බැලුවා. යමක් ඉතිරි නැත්නම් ඒක දුකයි කියන වචනේ. බහ බලපුවාම බහ හිටින්නේ. එන පේනවා බහ හිටින්නේ නැත්නම් ඒක දෘෂ්ටියෙන් බැලුවොත් මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් මිත්‍යා දෘෂ්ටියේ දරා හින්ද වටිනවද? විනයට හික්ම ගන්න වටිනවද? හික්මින වගක් නෙමෙයි නම් ගත්තොත් මොකද වෙන්නේ? හික්මින විදිහන්නේ. මොකද? මිත්‍යා දෘෂ්ටියකින් කොහොමද හික්මෙන්නේ? මිත්‍යා සමාධියක් කියනවා මිස සම්මා සමාධියක් කියනවා. සම්මා දිට්ඨිය කියන සම්මා සමාධියක් තියෙනවා. සම්මා සමාධිය සම්මා ඥාන සම්මා විමුක්තිය ලබා නිවන් දකින්න. සම්මා ඥාන සමාධිය ලබන්න සම්මා දිට්ඨියෙන් ආරම්භ කරන්න ඕනේ. සම්මා දිට්ඨියක් ඇති වෙනයි සම්මා සංකල්පනාවක් ඉන්නේ. එතනයි සම්මා වාචා සම්මා කම්මන්ත ඉන්නේ එතනයි. සම්මා ආජීවය හැදින්නේ එතන වායාම සති සමාධිය හැදින්නේ එතන. සම්මා දිට්ඨිය නැත්නම් ඊම් මෙහා එකම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකක්වත් වරන්න බෑ. වැඩිඳ විදිහක්. එහෙනම් මුලදීම අපි සම්මා දිට්ඨියට පත් කරන තියෙන කෑවෝ. ඔහොම ওই විදිහට වැරදි අදහසක් ගත්තොත් අපිට පුළුවන් දෙයින් හැර නිවන ගැන කතා කරන්න. දැන් නිවන ගැන කතා කරන්න දෘෂ්ටිය පිළිසිදු වෙන්න ඕන ඉස්සෙල්ලා. දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් යදානීච්ඡන් තන්දුක්ඛන් කියන වචනේ නියමාර්ථය ගන්න ඕන. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා අර්ථය සිංහට තෝරන්න ගියාට පස්සේ අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? යථාර්ථයෙන් පිටපයින්ද සිද්ධ වුණා. දැන් අපිට එන්න විදිහක් නැහැ. සම්මා දිට්ඨිය. යමක් ඉතිරි නැහනම් ඒක දුකයි කියන දෘෂ්ටියක අපි පිටලා ඉන්නේ. දැන් අපි ඔව්. දැන්
කොයි
ආව? ඔව්. අනිත්‍ය නිකන් නේ. ඔව් නෑ යදානිච්ඡන් තන් දුක්ඛ. යමක් අනිත්‍යද? ඒක දුකයි. ඔව්. ඔව්. අනාත්මයි. ඔව්. 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 දැන් ඒ නිසා යමක් යමක් නිසා යමක් වෙනවා කිව්ව දෙකක් නේද?
යමක් නිසා නේ පිට දෙයක් පුර ඒකම ලක්ෂණයක් පමණයි තියෙන්නේ.
ඔව් අනිත්‍ය ලක්ෂණේ තියෙනවා.
සම්බන්ධයක් නැහැ.
ඔව්.
අනිත්‍ය ලක්ෂණ අනිත්‍ය උදරුවෙන් තියෙනවා.
ඔව්.
දුක්ඛ ලක්ෂණ දුක්ඛ සංස්කාරයෙන් තියෙනවා.
ඔව්.
අනාත්ම ලක්ෂණ අනාත්ම වෙන්නේ
නැහැ. ඔව්.
අනිත්‍ය ලක්ෂණ තෝ තියෙන්නේ. ඉස්සර ලවත භාවය.
ඔව්.
දුක්ඛ සමාසෝපේ විරසන ස්වභාවය.
ඔව්.
ඒ වෙන ලක්ෂණ තමයි.
නෑ මේ දැන් හිතන්නේ මෙහෙම. දුක්ඛ ලක්ෂණේ වැටෙන්නේ හිතට. අනිත්‍ය ලක්ෂණේ තියෙන්නේ මොකේද? ද්‍රව්‍යවල නේද?
ඔව්.
යම් ද්‍රව්‍ය වස්තුවක් හෝ බාහිර දෙයක් තියෙනවා නම් ඒ යමක් කිව්ව යමක නේද අනිත්‍ය ලක්ෂණේ? ඈ? ඒ හිත කියන්නේ යමක් කියන්නේ. යමක් කියන්නේ හිතටයි තියෙන නාම ධර්මතයි තියෙන. නාම ධර්ම හෝ රූප ධර්ම යන යමක් වේ නම් ඒවේ අනිත්‍ය ස්වභාවය. ඉදිරි අනි යමක් අනිත්‍ය නම් ඒක අල්ලන්න ගියහම නේද දුක වෙන්නේ? තේරෙනව නේද? එහෙනම් ඒ දුක්ඛ ස්වභාවය තියෙන අල්ලන්න ගියහම මානසිකත්වයේ තුලනේ. එහෙනම් ඒක දුරු කරගන්න පුළුවන්. අන්න ගන්නවා. ඔව් අනිත්‍ය කියන නිත්‍ය කියලා ගත්තාම අපි ඒකෙදි දුක්ඛ සංඥාවක් අපිට තියෙන මානසිකත්වයේ තුල. ගොඩ නැගෙන එක. එහෙනම් දුක්ඛය කියන්නේ අපි ගොඩ නගා ගන්න එක. ද්‍රව්‍ය වස්තුවේ තියෙන එකක් නෙමෙයි. ද්‍රව්‍ය වස්තුව වටිනා වගේ අල්ලගත්තු දෘෂ්ටිය නිසායි අපිට දුක්ඛයට වාජන වෙන්න වෙන්නේ. වැටහෙනවද මාස්ටර්? එහෙනම් අනිත්‍ය ලක්ෂණේ තියෙන ද්‍රව්‍ය වස්තුව හෝ මොනවා හරි සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු වලට ඇයිති නාම ධර්ම රූප ධර්මයේ යමක් ඇතනම්. ඒ වතුරනේ තියෙන්නේ. දුක ස්වභාවය. ඒක හරි. ඒතර අනිත්‍ය ස්වභාවය කියලා හිතන් අපි ගන්නකොට ස්ථිර නැති ස්වභාවය කියලා ගත්තොත්. තේරුණාද? අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියන ස්වභාවය ගත්තොත්. ස්ථිර නැති නිසාම දුක ස්වභාවය ගොඩනැගෙනවා කියන එකයි මේ අහන්නේ. දැන් දුකට හේතු වෙන දේවල් ස්ථිර නැති නිසා. ඒක අපි දන්නවා. ඒකත් ස්ථිර නැහැ. ඒ දුකට හේතු වෙන දේවල් ඉතිර නැත්නම් ඒ නිසා අපිට දුක ගොඩ නැගිනවද? අන්න ඒකයි ප්‍රශ්නේ. නිත්‍ය
ස්වභාවය
අනිත්‍ය ස්වභාවය ඇති නොගත්තොත් තමයි දුක. ඒ අනිත්‍ය ඒතර අපි එදෙන එකක් වෙනවා. කොටසක් තියෙනවා. කොටසක් ගත්තාම ප්‍රියමනාප ප්‍රියමధుර යමක් ඇතනම් ඒක වෙනස් වෙනොත් අපිට දුක එනවා. අප්‍රියමధుර යමක් ඇතනම් ඒක වෙනස් වෙන දුක ඉන්නේ නැන්නේ. තේරෙනා නේද? අන්න ඒක දුකයි ඉන්නේ. එහෙනම් මෙතන තියෙන එක කොටසයි තියෙන්නේ අනිත්‍ය නිසා දුකයි කියලා ගත්තොත්. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දෙන යමක් ඉතිරි නැති නිසා ගිවිල යනවනම් අපිට ඒක සැප වෙන්නේ නැහැ. අප්‍රිය අමధుර දෙයක් ගිවිල යනවනම් අපිට සැපක් දැනෙනවා. තේරුණා නේද? එහෙනම් මේකෙදි මේ ලෝක යන් ලෝකයේ පිය රූපං සාතරුව බුදුරන් වහන්සේ දේශනා කරා මේ සියල්ල දුකයි කියලා ගන්න එපා. ඔව්. ප්‍රිය ස්වභාවය තියෙන මధుර ස්වභාවය තියෙන. අයිත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මේ තෘෂ්ණාව එතනයි උපදින්නේ එතනයි පවතින්නේ. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දුක සමුදේ. දුකට හේතුව. සියල්ල දුකෙන් පිරලා නෙමෙයි. ලෝකයේ යම් දුක්ඛයක් ඇද්ද? මේ දුකට හේතුවක් තියෙනවා. දුක හේතුව දුක නෙමෙයි. දුකට හේතුව ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ. එතන බුදුරන් වහන්සේ කියන යමක් මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය ඇලෙනවද? මේක ආදීනියක් නැත්නම් ලෝක සත්‍යයම විදිනවද? ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති නිසාමයි ලෝක සත්‍යය මේ ලෝකෙට ඇලෙන්නේ. එනගේ ඒක දුක නෙමෙයි. ඒක ඒ ඇලෙන්නේ ගියාට පස්සේ ඇලුනේ මොකේද? අන්නේ ඒ ස්වභාවී යමක් ඇත්නම් අනිත්‍ය ස්වභාවී අන්නේ ඒකේ තියෙනවා. අනිත්‍ය ස්වභාවය හරි තේරුම් ගත්තා නම් එතෙන්දි දැක ගන්නවා. ඒකයි ඒ දුකට හේතුව කියේ. නෑ අනිත් ඔතන අනියතං කියන වචනේ අර්ථය අනිත්‍ය කියන වචනේට දීලා තියෙන්නේ. ජීවිතං අනියතං මරණං අනියතං ජීවිතේ ස්ථිර නෑ මරණේ ස්ථිරයි. මෙන්න පාලි වචනේ තියෙනවා ඔය අපි අද ස්ථිර නෑ කියලා දෙන අපි අනිත්‍ය කියන වචනේ මේ ස්ථිර නැහැ කියලා දෙන වචනේ. තේරුණාද? ඒකේ වචනේ අනියත. ඔතන තියෙන අනිත්‍ය අනිත්‍ය කියන්නේ ඉච්ඡ කියන්නේ කැමැත්ත. අනිත්‍ය කියන්නේ කැමැත්තට නෑ. මෙන්න හේතුව. යමක් කැමැතිදී නැද්ද? ඒක දුකයි. දැන් කල්පනා කරමු. අපිට දුකක් එනවා. කැමැතිද? නෑ. ඉන්නේ නැද්ද? එනවනේ. දුකට කැමැති නෑ. නම් දුක එනවා. යමක් වෙනසිනවට කැමැති නෑ. අපිට කැමැතිද? නම් වෙනසින්නේ නැද්ද? වෙනසිනවා. ආන් ඉතින් අපි කැමති ඉච්ඡසී තියනවාද? අන්න අනිච්චා කියන ඉච්ඡසී නෑ, කැමැතිසී නෑ. අපිට සැපක් එනවා. පවතිනවද? ගිවිල යනවා. කැමැති දෙයකට? කැමති නෑ. නමුත් වෙන්නේ නැද්ද? ගිවිනවා. එහෙනම් දුක යන යමක් ඇද්ද, සැප යන යමක් ඇද්ද කැමැතිසී නෑ. මෙන්න අනිච්ච. ඉච්ඡසී නෑ. එහෙනම් මේ ලෝකේ පිය රූපයක් මధుර රූපයක් දුකට හේතුවක් තියෙනවා නේද? හේතු වෙන්නේ පියයි මනාවයි. ඒක හැමදේම තියෙන්නේ. අනිච්ච කියන්නේ කැමැත්ත. ඒතර අනිච්ච කියන්නේ කැමැත්තට නෑ. එහෙනම් දුක එනවා කැමැති නෑ. නමුත් එනවා. පැවැත්මක් හැබැයි නම් කැමැති නැති දුක එනවා, කැමැති සැප යනවා. ඕක නේද වෙන්නේ? මෙන්න ධර්මතාවය. කැමැති නැති දුක අපි කරා එනවා. කැමැති සැප අපේ යනවා. මෙන්න මේ නිසා කියනවා හැම දෙයක්ම ඉච්ඡසී නෑ. යමක් අනිච්චද කියන්නේ ඕකයි. යමක් කැමැතිසී නැද්ද? ඒකයි දුක.
යම් පිච්චා නලපති සම්පදී.
අන්න හරි. අන්න මෙතන කිව්වා තේරුණා නේද? යම් පිච්චා න ලබති සම්පදී දුක කිව්වෙත් ඔන්න අනිච්ච කිව්ව උතනයි තියෙන්නේ. ඒක තමයි විග්‍රහ කරලා තියෙන්නේ යම් පිච්චන් නලපති තම්පි දුක්ඛං කියන්නේ. දැන් ඒ වෙනුවට අද මොකද්ද ගන්න? මොන වරද්දාගත්තද? අපි දැනගන්න ඕනේ යමක් ඉච්ඡසේ ලබන්න බැයි නම් අන්න ඒකයි දුක. ඒක තමයි අනිච්ච කිව්වේ. අනිච්ච නම් දුකයි කියන්නේ ඕකට. ඉතින් අපි යමක් කැමති වෙනවා නම් ඇයි කැමති වෙන්නේ? මේ ලෝකේ හරයක් තියනවා කියලා අපි මුලාවක් තියනවා. වැදගැම්මක් තියෙන ලෝකයක් අපි හිතීමක් තියෙනවා. මෙන්න අවිද්‍යාව. ওই අවිද්‍යාව නිසාම අපිට මේ ලෝකේ කැමැත්තෙන් පවත්වන බලාපොරොත්තුවක් එනවා. ඊ අවිද්‍යාව තියෙන තාක් කාල අපිට කැමැත්ත අයින් කරගන්න බැහැ. කැමැත තියෙන්නේ මොකද්ද? හොඳින් ඉන්න. මට ඕන හැටියට පවත්වා ගන්න. කැමැත්තෙන් පවත්වා ගන්න දෙයක් එතන නැත්. විදියක් තියෙනවද? ලෝක ධර්මතාවයක් තියෙනවා. කොච්චර අකමැති දුක, කොච්චර කරදර අපි අනිෂ්ඨ අරමුණු අපි කැමති නැති ඒවා අපි තියෙනවා. ඒක වලක් ගන්න බෑ. අපි කොච්චර කැමති වුණත් අපි බලාපොරොත්තු වෙන සැප යනවා. ඒක වලක් ගන්න බෑ. මෙන්න ධර්මී. ඔය ධර්මයේ තෝරලා දෙන එක තමයි කිව්වේ ධර්ම අවබෝධයක් ලබනවා කියේ. ඔන්න ධර්ම අවබෝධය ඉන්නේ ඔය පොඩ්ඩේ. ඕකෙන් අහක වෙච්ච ලෝකයක් නෙමෙයි මුළු ලෝකෙම දැනගත්තා. මේක කොතන මොනවා හොයලා බැලුවත් අන්තිමට බලපුවහම තියෙන්නේ මොකද්ද? අකමැතිවන්නා වූ දුක එනවා. කැමැති සැප යනවා. එහෙම එකක්ම මේ ලෝකේ අපි අල්ලනවා මිසක් මම මගේ කියන. ඕකෙන් තුර එකක් ලෝකේ අල්ලන්නේ. ඔන්න ලෝකේ ඇත්තද බොරුද කියලා පොඩ්ඩක් හිතලා බලන්න යෝනිසෝමනසිකාරය. ඉතලා බලන අපිට තීරණ එකක් එනවා. හරව සම්පූර්ණ මේ කතාව ඇත. එහෙනම් බුද්ධ දේශනාව නෝකයි. ඕක අයින් කරන්න ක්‍රමයක් නැහැ. විනාශ කරන්න බෑ කාටවත්. අපි අකමැති දේවල් එනවා කැමති දේවල් යනවා. තවත් අන්න බෑ. එන කැමති තියෙන්නේ. අන්න සිද්ධ වෙන්නේ දැන්. ඉතින් ඔතන සිද්ධ වෙන්නේ හේතුව මොකද? අපි කැමැති වෙන්නේ. ඕක දන්නවන්න ධර්මතාවය ඕක බව. ඔහොම ධර්මතාවයක් ඇති දෙයක් අපි කැමතිව පවත්නල අපි කැමති වෙනවාද ඇත්ත දැකරවා. ඉවරයි නේද එතන? අන්න ආත්ම දෘෂ්ටිය නිසා තමයි අපි කැමතිව පවත්න හදන්නේ. ආත්ම දෘෂ්ටියක් අපිට තියෙන නිසා තමයි බැරි එකක් කරන්න හදන්නේ. අපි හිතා ඉන්නවා කැමතිව පවත්න බැරිද කැමතිව පවත්න.
මම පවතිනට කැමති.
අන්න මම පවතින මගේව පවතින කැමැති. නෝ කැමැතිව පවත්න බැරි දෙයක් නේ පවත්න හදන්නේ. ඉතින් මේ ධර්මතාවයේ තේරුම් ගත්තට පස්සේ අපි ආයිසරය දඟලනවාද? මම කැමැතිව පවත්න කොහොම හරි හදන්න ඕනේ කියන දෘෂ්ටියක් තියෙනවා කි. මගේ කියලා ගන්න දෙයක් කැමැතිව පවත්න පුළුවන් කියන දෘෂ්ටියක් තියෙනවා දැන් ඉතුරු වෙනවා. ඔන්න ධර්මයේ දැක්ක දාට යථාර්ථය දැක්කා. බුද්ධ දැක්කා. අන්න අවබෝධය. සත්‍ය අවබෝධය තියෙන උතනයි. ලොකු දෙයක් නෙමෙයි. එන අපි දකින්න කැමැතිසේ පවත්තන්න බෑ. ඔය පුටු දොරා ගන්න ඕනේ. ඇයි බෑ කියන්නේ? අපි දැන් අපිට අප්‍රමාණ සංසාරي දැක්කේ නැහැ නේද? අපිට දිවස තිබුණේ නැහැ නේද දකින්න? පෙරවිසු කඳුළු අපි දැක්කේ නැහැ නේද? නෝ තිබුණා නා. අපි හිතමුකෝ. තිබුණා නම් ඔය අතරතුර කැමැතිසේ පවත්ත ගන්න පුළුවන් තැනක් අපිට කවදා හරි හම්බෙලා දෙනවා අපි එතන නේද? ඒක පවත්ත ඉන්නවනේ. එහෙනම් එහෙම එකක් මේ අනන්ත සංසාරයක් තිබුණා නම් දෙවියෙක් කියලා මිනිසෙක් කියලා බ්‍රාහ්මීය කියලා කොහේ හරි උපන්නා නම් හිටියා නම් අධ්‍යාවක් ලබාගෙන හිටියා නම් අපිට කැමැතිසේ පවත්වන්න පුළුවන් මම එක් හම්බ වෙලා තිබුණා නම් ඔය පොතනක හරි අපි ඒක කලාගෙන ඉනවා. එහෙනම් මෙච්චර කාලයකට මේ සංසාර ගමනේ කැමැතිසේ පවත්වන්න ඉච්ඡ වස්තුවක් හම්බෙලා නැහැ. එහෙනම් ඒ කාලේ මගේ කිරියාවක් හදාගත්තා නම් එළියලා ඉන්නවනේ. ඒත් නැහැ නේද? කොයි වස්තුවක්? ඔව්, අන්න ඒකනේ ධර්මතාවය ඒකනේ. ධර්මතාවය ඒක. අපි බලාපොරොත්තුනේ ධර්මතාවයට පහර ගහලා ධර්මතාවයට වෙනස් දියක් ගොඩනගා ගන්න. නම් ධර්මතාවයේ ජයගත්තද අපි? මෙච්චර කාලයක් අනන්ත සංසාරී කිසිම සත්‍යයක් ජය ගන්න හම්බු නැති එක. මොකද හේතුව? ඒක තමයි ධර්මතාවයක් තියෙන නියමයක්. ඒ නියාම ධර්මතාවයේ ජය ගන්න බෑ. අන් නියාම ධර්මතාවය මොකද්ද? අනිත්‍ය ධර්මතාවය. අනිත්‍යයක නෙමෙයි. අනිත්‍ය ධර්මතාවය. අන්න අනිත්‍ය කියන වචنට අනිත්‍යයි කියලා විද්දා. දෙක. අන්න තෝරා ගන්න ඕනේ. අනිත්‍ය තෝරාගත්ත දාට ධර්මයේ තෝරාගත්තා. ධර්මයේ දැක්කා. ඉච්ඡසේනේ. ඔය ටික පොඩ්ඩක් අපි හිතන්න පටන් ගත්තා නා. ඉතින් මට මං අකමැති දියක් සිද්ධ වෙනකොට ඒකනේ නධර්මතාවය. මම කැමති වුණා හරියන්නේ මේක මෙතේ තිබිය යුතුයි කියලා හරියාය. එහෙම එකක් තියෙනවා. නවත් ගන්න බෑනේ. ඒ වගේ දෙයක් අපි දකින්නවා. ඒ දැක්කට පස්සේ දැන් අපිට ආයතනයක් අපි දන්නවනම් මොනම හේතුවකින්වත් කවර ආකාරයෙන්වත් කුමන පුද්ගලයෙකුටවත් මේ කැමැති දේ නොපවතින ධර්ම ස්වභාවය විනාශ කරන්න බෑ කියලා අපි තේරුම් ගත්තනම් ධර්මානුකූල යථාර්ථී. දැන් අපි කාටවත් නැමිනවද කාටවත් කියනවද? අනේ මේක මෙතේ හදලා දෙන්න කියන. ඒ කියන පුද්ගලයාගේ තියෙන එකක් කැමතියි නේ. කාට කියන්නේ? අන්නේ දරවි නිගමනයක් කරනවා. මේ ලෝකයේ තුල දෙවියෝ හිටියත් බ්‍රාහ්මණයෝ හිටියත් මිනිස්සුයෝ හිටියත් සක්විති රජවරුයිලා හිටියත් මොන જાතියේ විද්‍යාඥයෝ හිටියත් මොන පඬිතුයෝ හිටියත් කවුරු හිටියත් කාටවත් කැමැසියේ පාතන්න කිසිම තැනේ කිසි දෙයක් නැහැ පැවැත්ම තුල. එහෙනම් පැවැත්ම තුල කොහොමද බලපුවාම අනාතයි. පැවැත්ම අල්ලන්න දෙයක් නැහැ. නාතත්වයක් හොයාගෙන දඟලන්නේ මේ අනාතයකනේ. ඔන්න මූල ධර්මයි. දැන් ඕක බොරු කරන්න කිසිම සමිතික ලෝකේ නැහැ. අනිච්ච. එතන සංඛාරත් අනිත්‍යයි. කැමැතිසේ නෑ. අපි කැමැති යම් තත්වයකට. ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නොකැඩී නොබෙදී විනාශ නොවි අපි කැමැතිසේ පවතිනවා නම් කැමැති. නමුත් එහෙම කැමැතිසේ පවතින ලෝකයක් නෑ. ඒ ලෝකේ හැටි. ඔන්න ලෝක ධර්මතාවය. ඔන්න ඕක ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඔන්න ධර්මයේ දැක්ක කියන්නේ ඕකේ දැක්කහා. අන්න
ලෝභය නියම තමයි. ඔව්. ඇලීම
තමයි දුකට හේතුව. අන්න දුකට හේතුව වෙන්නේ ඒකයි වෙන්නේ. ඇලීම වෙන්නේ මොකද? අපි ඇලුම් කරන්න හේතුවක් තියෙනවා මේ විද්‍යාව දැකේ නැති නිසා. මේක වැහිලා තියෙන මේ විද්‍යාව. මේකයි විද්‍යාව. කැමැතිසේ නැහැ. නමුත් කැමැතිසේ නැහැ කියන එක පිළිගන්නේ නැහැ අපි. අපි කැමැතිසේ හදන්න කොහොම හරි බලනවා, උත්සාහ කරනවා. කැමැතිසේ ගොඩනගා ගන්න හදනවා. කැමැතිසේ ගොඩනගා ගන්න හදන්නේ අපි අන්නේකට කියනවා විද්‍යාව. ඔන්නෝයි අවිද්‍යාව නිසා තමයි සංදුක්ඛ. ඔන්නෝයි දුකට හේතු වෙන්නේ. ওই දුකේ ඉන්නේ යන්නේ ඒකේ.
අපි කැමතිේත් එකම දේ තමයි චතුරාර්ය සත්‍ය
අවබෝධය. ඔයි නේතෝර අපි දකි චතුරාර්ය සත්‍ය දකින්න උදෙන් ඉන්නේ. දකින්න මග ඕකනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මේ ධර්මයේ තුල.
ලෝකේ තුල පතින්නා දේවල් වලට
ඔව්.
කැමත් ඇතිවෙන තාක්කල්
දුක. ඒතර කැමත් ඇති වෙන්නේ අවිද්‍යාව. මේක තේරෙන්නේ නැති නිසා. ඕක තේරුම් ගන්න නම් මේක යථාර්ථයේ තෝරා ගන්න ඕනේ. අනිත්‍යතාවය තෝරා ගන්න ඕනේ. අකමැතිවා එනවා, කැමැතිලා නමුත් එනවා. කැමැතිවා යනවා, කැමැතිලා නමුත් යනවා. ඕක ධර්මතාවය. ওই ධර්මතාවයෙන් පිටපැනිච්ච ලෝකයක් කිසි දෙනක නැහැ. ඕක ජයගත පුද්ගලයේ ලෝකයේ තුල නැහැ. ඉන්න විදියකුත් නැහැ. මෙච්චර කල් හැදිලත් නැහැ. දැන් මෙන්න මේ ධර්මතාවය දැනගත්තාම අපිට එකක් වෙනවා. ඕක දකින් නැති තාක්කල් කැමැතිසේ පවත්වන්න පුළුවන් යමක් ගැන අපි දෘෂ්ටියක් ආයෙන මිත්‍යා දෘෂ්ටිය. ඔන්නේ මිත්‍යා දෘෂ්ටිය අපිට වද දෙන්න පටන් ගන්නවා කොහොම හරි මේ කැමැතිසේ පවත්වන්න උත්සාහ කරපන්. අන්නේ ඒ වෙලාවේදී අපි දඟලනවා කැමැතිසේ පවත්වන්න. ඒ කැමැතිසේ පැවැත්වීමට කරන උත්සාහය නිසා අපි වෙහෙස විඳිනවා මිස අපිට පුළුවන්කමක් නැහැ එකෙන් ගොඩ එන්න. අපි සංකීර්ණ මේ ගොඩවල් සංකීර්ණ එකතු. එකතුව හදාගන්න ඒවා සංකාර කරන්න අපි දුක් විඳිනවා. ඉතින් මේ බැරි එකක් කරන්න දුක් විඳලා දුක් විඳලා හිටන් හදපුහම හදන එක කැමැතිේ නැති එකක් කැමැතිේ පවත් ගන්න හදනවා නම් අපි දුක සංකාර දුක් කියන්නේ එතනිනවා.
හදන එක කරනවා.
එතන මොකද වෙන්නේ? හදන්නේ මොකද කරන්නේ? දුක් විඳිනවා වෙහෙතිනවා නොකැරෙන එකක් හදාගන්න. නෑ නොකැරෙන එකක් නෑ. නමුත් අපි මානසිකත්වය ගොඩනගාගෙන අවිද්‍යාවෙන් අපි කැමැති එකක් හදාගෙන ඉන්නේ. කැමැති එකක් හදාගෙන පෝෂණය කරගෙන ඉන්නේ.
අපේ වර්තමාන මොහොතේ බැලන
මතුමෝ පුළුවන් කියලා දෘෂ්ටියක් ගන්නවා. අනේ දෘෂ්ටියේ නිගමනය තමයි මතු බලාපොරොත්තු. අන්න මතු බලාපොරොත්තු නිසා මතු ගමනක් හැදෙනවා. අන්න මතු ගමනට හේතුව. ඔතන තමයි මතු ගමන හදන්නේ. අන්න අවිද්‍යාවේ මතු ගමන හදන්නේ විදිහට මතු බලාපොරොත්තුවක් ඇති
කරගන්න.
අන්නේ සංකාර කරන්නේ ඒකටනේ. එතන විපරිණාම දුක්ඛයත් ඒකට එනවා. දුක දුකියත් ඕකට තියෙනවා. දුක තුනකින් සම්පූර්ණ වෙනවා. මොකද වෙහෙස ස්වභාවික වෙහෙස අපි අකමැති වෙහෙස එනවා. සංඛාර කරලා දුක් විඳිනවා වෙහෙස එනවා. ගොඩ නගන්න. විපරිණාමික දුක්ඛයක් තියෙනවා.
මේ ස්වභාවය එනකොට බාහිර ප්‍රේතනක්
වෙනවා. අන්න ඒකයි. ඒතර ඕතනින් වෙන්නේ මොකද දුක්ඛ දුක්ඛේ සංඛාර දුක්ඛේ විපරිණාම දුක්ඛේ කියන දුක් තුනකින් යුක්ත වෙනවා. විපරිණාමයේ කියන එකත් අත සම්පූර්ණ අරගෙන නැහැ. මොකද යමක් විවිධාකාරයෙන් පරිණාම වීමිති අපිට දුකක් ඇති වෙනවා. මේ පරිණාම කරන්නේ අපි නෙමෙයි. ඒක ධර්මතාවය. ඒ ධර්මතාවයෙන් කරන්නා වූ පරිණාමයේදී යම් ධර්මතාවයක පරිණාම අවස්ථාවකට අපි කැමති නැහැ. අපි අනේ මේක මෙහෙම නොවුනා නම් එහෙම බලාපොරොත්තු